රංගේ පණ්ඩාර මැතිතුමා මාට විනාඩි 15ක් තියෙන ඊට පස්සේ මහින්ද සමසිංහ මැතිතුමා can speak after him
කරු නියෝජක කතානායකතුමනි අදල යා I miss you කරු නියෝජක කතානායකතුමනි සිරිදරන් මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ එතුමායි කතාවේ කාරණා ගන්නාවකට අපි පිළිතුරු දිය යුතු වෙනවා. හැබැයි මම ඉක්මන් වෙන්නේ නැහැ. ඒ සඳහා මම මූලිකව ජර්මන් අභ්‍යාස ආයතනය පිළිබඳව කතා කරලා ඉන්පස්සේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාවලටත් යම් කරුණු ඉදිරිපත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. කරු නියෝජක කතානායකතුමනි 1960 වසරේ ජර්මානු අභ්‍යාස විද්‍යාලය ආරම්භ කරේ වේරහර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් භූමිය. එදා ජර්මනියෙන් ගෙනාපු බස් රථ තමයි වාහන තමයි වැඩිපුර ලංකාවේ පාවිච්චි කරේ. ඒ යුගයේ එවැනි වාහන අලුත් වැඩියා කරන් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් හිටියේ නැහැ පුහුණුව ලබ. එහෙනම් ලංකා ගමනාගමන මණ්ඩලයත් එක්කලා ජර්මනියේ සහයෝගයත් එක්කලා වේරහර අභ්‍යාස ආයතනය ආරම්භ කරන්නට කටයුතු වෙදලා තියෙනවා. ඉන් අනතුරුව 1975 වසරේ මේ ආයතනය කටුබද්ද අද පවතින ස්ථානය දක්වා රැගෙන ගිහිල්ලා තියෙනවා. 1979 අවුරුද්දේ මේ ජර්මන් තාක්ෂණික අභ්‍යාස ආයතනය පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාවක් සකස් වුණා. ඒ ව්‍යවස්ථාව අනුව තමයි මේ දක්වා මේ ආයතනය පවත්වාගෙන යන්න කටයුතු කරේ. හැබැයි ඒ අනුව කටයුතු කරාට මෙය නීතියක් වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූ ස්ථාන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා පසු කාලයේදී එවෙන්කට හිටපු අමාත්‍යවරුන් වන ඩල සලහප්පෙරුම අමාත්‍යතුමාට ඒ වගේම PSN ගමගේ මැතිතුමාට ඩල සලහප්පෙරුම අමාත්‍යතුමාට වෙල්ගම අමාත්‍යතුමත් එක්ක ප්‍රවාහන අමාත්‍යංශත් එක්ක ගිවිසුමකට යන්න සිද්ධ වුණා. ඉන් අනතුරුව PSN ගමගේ මැතිතුමා මේ අමාත්‍යංශයේ අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු කරද්දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ ආයතනය වෙනම ආයතනයක් විදිහට පවත්වාගෙන යාම සඳහා. ඒ අනුව සකස් වුණු කෙටුම් පතක් අනුව අද දවසේ ඉදිරියට ඇවිල්ලා වෙනම ආයතනයක් ඉදිරියට පාර්ලිමේන්තුව පිළිගත පාර්ලිමේන්තුවේ සම්මත 50කින් ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ දක්වා ගෙනීමට කටයුතු කරපු චන්දිම වීරක්කොඩු වර්තමාන අමාත්‍යතුමාටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ කාරණේ ඉදිරියට ගෙනල්ලා අද පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ සංස්ථාගත කරගෙන නැත්නම් පාර්ලිමේන්තුව පිළිගත් ආයතනයක් පාර්ලිමේන්තුවේ නීතිය කෙටුම් පත් සකස් වෙච්ච ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා. කොහොම නමුත් මේ ආයතනය මෙතෙක් කාලයක් පවත්වාගෙන ගියේ විදුහල්පතිතුමා අධ්‍යක්ෂකවරයා වශයෙන් ඌ උපදේශක මණ්ඩලයක් විසින්. මේ උපදේශක මණ්ඩලයට ලංකා ගමනාගමන මණ්ඩලයේ උදවියත් ඇතුළත් වුණා. ඒ අමාත්‍යවරයාට දෙන්නේ පත් කරන්නත් පුළුවන් වුණා. කොහොම වෙලා හරි විදුහලේ විදුහල්පතිවරයා තමයි මේ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා විදිහට අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කටයුතු කරේ. පසු කාලීන 2015 අවසානයේ 2016 වෙනකොට මේක සභාපති ධූරයේ සඳහා දේශපාලන පත්වීමක් දෙන්නට කටයුතු කරා. අද වෙනකොටත් ඒ தත්ත්වය ඇති වෙලා තියෙනවා. මේ ජර්මන් අභ්‍යාස ආයතනය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ කීර්තිමත් ආයතනයක් විදිහට පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ ඒ ආයතනයේ පුහුණුව ලැබපු දරුවෝ මේ ආයතනයේම උපදේශකයන් වශයෙන් කටයුතු කරන්න කටයුතු කරපු නිසා. ඒ නිසා ඒ උදවිය මේ ජර්මන් තාක්ෂණික ආයතනයට ආදරේ. ඒකේ ගෞරවය නැති කරන්න කැමති නැහැ. තත්ත්වය නැති කරන්න කැමති නැහැ. ලෝක පිළිගැනීම නැති කරන්න කැමති නැහැ. ඒ සඳහා වුන් දැවැන්ත කැපකිරීමක් කරා. අනිත් ආයතනවල අධ්‍යාපනයට වඩා මේක අධ්‍යාපනයේ සුවිශේෂී වෙනස්කමක් තියෙනවා. හැම දරුවෙක්ම තමන් සිදු කරන අධ්‍යාපනයේ දිනදා සටහන් කර යුතු වෙනවා. ඒ වගේම උදෑසන වැඩ කටයුතු ආරම්භ කරන තැන ඉඳලා අවසානයේ දක්වා අවසානයේ පිරිසුදු කිරීම පවා කරලා මේ ආයතනයේ උපකරණ පවා පැහැදිලි පිරිසුදු පවත්වලා තමයි ඔවුන් පාඨමාලාවේ වැඩ කටයුතු දවසමාර කරන්න ඕන. ඉතින් මේ විධිමත් ක්‍රමවේදයක් මේක සකස් කරලා තිනවා. ඒ නිසා විනය හොඳින් පවතිනවා, අධ්‍යාපනය හොඳින් පවතිනවා, අධ්‍යාපනය පිළිබඳව උපදේශකවරුන්ගේ දැවැන්ත උනන්දුවක් කැපවීමක් තියෙනවා. තමන්ගේ ආයතන තමන් හැදිච්ච තැන පවත්වාගෙන යෑමට උන්ට තිබෙනා වූ කැපකිරීම අනුව මේ ආයතන ඉමහත් ඉතාමත්ම සුවිශේෂී ආයතනයක්. අනිත් නිපුණතා සම්වර්ධන වෘත්තීය පහනු අමාත්‍යාංශයට තියෙන ආයතන වගේ නෙමෙයි, ඒ ආයතනවලට වඩා මහත් ගුණාංග තියෙන ආයතනයක් විදිහට නම් කරන්නට පුළුවන්. එහෙනම් ගරු නියෝජ කතා නායකතුමනි ඒ ආයතනයේ උදවිය මෙතන කටයුතු කරපු හින්දා පුහුණු වෙච්ච උදවිය ඒකට ආදරේ නිසා මේ තත්ත්වය රැකුණා කියන එක මම දන්නවා. හැබැයි දැන් අපි මම මේ පනත එන කාරණාත් අනුවත් කොහොම වෙලත් මේ 2016 වසරේ කරපු ක්‍රියාවලියත් එක්කලත් අද දක්වා තියෙන කාරණාත් එක්කලා මම එකඟ නැති කාරණාවක් තියෙනවා. මේ සඳහා දේශපාලන නියෝජිතයෙකු සභාපතිවරයා වශයෙන් පත් කිරීම. කරු සභාපතිතුමනි ලංකාවේ තානාතුවත් සේවයත් අතීතයේ තිබුණේ උගත් විෂය සම්බන්ධ දැනුමක් තියෙන උදවියට ඒ තනතුර සඳහා පත් කර යයිම. හැබැයි පසු කාලීනව දේශපාලනයෙන් විශ්‍රාම ගත්ත හෝ පසු කෙටි කාලයකට යම් පසුබෑමකට ලක් වෙච්ච කෙනෙක් හෝ ඉන්නවා නම් ඔහුව රාජ්‍ය තාන්ත්‍රික කාර්ය සඳහා වෙනත් රටවලට යවන්න පටන් ගත්තා. ඒ යනත් රටවලට යවුවට පස්සේ ඔහුගේ කටයුතු බලාගත්තා, ඔහුගේ පවුලේ කටයුතු බලාගත්තා, රටක් වශයෙන් කළ යුතු කාර්යයද සිදු කරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ආයතනයට දේශපාලනයේ විශ්‍රාම ගිය හෝ සමුගත්තු හෝ එහෙම නැත්නම් පසුබෑමකට ලක් වෙච්ච පුද්ගලයෝ හෝ අපි සභාපතිවරයා වශයෙන් පත් කරගෙන කත් කරගෙන යනකොට මේ ජර්මන් තාක්ෂණික ආයතනයත් ලංකාවේ තානාපති සේවයට සිදු වෙච්ච දෙයටම සිදු නොවේ කියලා අපට හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මගේ හෘද සාක්ෂියට එකඟ නම් මම ඒ පත් කිරීමට එකඟ වෙන්නේ නැහැ. නමුත් මට මම විරුද්ධ වුණායි කියලා ඉවරලා ඒක වෙනස් වෙන්නෙත් නැති වෙයි. නමුත් මගේ මතේ මේකයි කියන එකත් මම සඳහන් කරන්නට කැමතියි. ගරු සභාපති ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි
ඒ මණ්ඩලය ස්ථාපිත කිරීම පිළිබඳව ඔබතුමාගේ
මණ්ඩලය ස්ථාපිත කිරීම හරි නියෝජ්‍ය කතානායකතුමනි
ඒකේ සංයුතිය ගැන ඔබතුමා කියන්නේ නේ
මම කතා කරන්නේ සභාපතිවරයා පත් කිරීම
හොඳයි
සභාපතිවරයා පත් කිරීම මේ ආයතනයේ ඉගෙනගත් ආයතනයට ආදරයක් කරන මේ පිළිබඳව දැනුමක් තියෙන මිනිහක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි එවැනි පුද්ගලයෙක් පත් වුණාට පස්සේ ඒ ආයතනවලට වෙලා තියෙන දේවල් අපි මේ ලංකාව තුළ ඕනතරම් දැකලා තියෙනවා. එහෙමනම් ජර්මන් තාක්ෂණික අභ්‍යාස ආයතනයටත් ඒක නොවේ කියලා ඉවරලා සාහිතිකයක් දෙවන්ට ඔබතුමාටවත් මටවත් පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ කියලා එක මගේ විශ්වාසයයි. එහෙනම් අද මම කතා කරපු කාරණේ අනාගතයේදී අපට දකින්නට පුළුවන් වේ තව වරුදු කීපයක් යනකොට. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ සිරිදරණ මන්ත්‍රීතුමා කරුණු කාරණා කීපයක් පිළිබඳව සඳහන් කරා. එවුනවද? ඒ අපේ දිස්ත්‍රික් ප්‍රශාසනගාර මහත්තයා මොකද මට දිස්ත්‍රික්කේ කවුරුවත් අභියෝගයක් වෙලත් නැහැ. මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා දිස්ත්‍රික්කේ පළවෙනියට මහ ජනතාව මාව ගේනවා. ඒ හින්දා මාව පල්ලෙහාට වෙටලා නැහැ. ඒ හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දිස්ත්‍රික්ක ජනතාවත් එක්ක ඉන්න ඉඳා. මෙතන කළුතර දිස්ත්‍රික්කේ අර උතුරේ අර සිරිදරම් මන්ත්‍රීතුමා කිව්වා වගේ නයිට් ආයතනයට 278ක් ගිය අවසර බඳවා ගන්නකොට 278න් අට දිනක් විතර තමයි ලංකාවේ අනිත් පැතිරුම් පොළොන්නරුවෙන් දෙකයි යාපනයෙන් දෙකයි පුත්තලමෙන් එකයි හැම වෙලෙම තියෙනවා. අනිත් සියල්ලම කළුතරයි. දැන් මේ නිපුණ තාසමාර මම මේ විෂය තමුන්නාන්සේ විෂය බාර ඇමතුමාම ගෙනින්න නිසා මම කියන්නේ. ඈ? පුත්තලමෙන් එකක් දාලා තිනවා. හා ඒකනේ දාලා තිනවා මම නම් දන්නේ නැහැ. මම පත්ින් තියෙනවා. නෑ මට ඒ පිළිබඳව මම ගියා අයවැයේදී මම ඒ කියන්න ඕන හරිය කිව්වා. නවත මං කාලේ නාස්ති කරන්න කැමති නැහැ. පළදායි නොවිතන අද අපි සන්තෝෂයෙන් වැඩ කරනවා. අද බලයක් දීලා තියෙනවා. අද වැඩ කරන්නත් තියෙනවා. මහජන කැමැත්ත දන්න මිනිස්සුත් එක එකට වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ අවකාශය අද හැදිලා තියෙනවා. ඒක නිසා පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. එතකොට එදා ඒතත් තිබුණා. කොහොමද හරි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට විශේෂ පිට වැඩි අදිනවට වඩා අපේ ශ්‍රීදරන් ගරු මන්ත්‍රීතුමා කරුණු කාරණා ගන්නාවක් කිව්වා. 2016 වසරේ ජූලි මාසයේ කිල්නොච්චියේ කාර්මික විද්‍යාලයක් ආරම්භ කරා. අවුරුදු 30ක යුද්ධයක් අරගෙන ගියා. මේ අවුරුදු 30ක යුද්ධය මේ ආණ්ඩුවක් විසින් පැවති ආණ්ඩු කවුරුවත් විසින් ගෙනෙච්ච කාරණයක් නෙමෙයි. රටේ මේ විරකියාව තිබුණා කියන එකට ආයුධ ගන්න කාරණයක් කරගන්න පුළුවන් කමක් නැහැ. රැකියාව නොලැබුණා කියන පුහුණුව නොලැබුණා කියන එකට ආයුධ අරගෙන ඉවරලා අනිත් මිනිහව ඝාතනය කරන්න මේ රටේ නීතියක් අනුව අනිත් මිනිහගේ දේපල විනාශ කරන්න අනිත් මිනිහට ශාරීරිකව හිනා පීඩා කරන්නට කාටවත් අයිතියක් නැහැ. උතුරේ ඕනතරම් කර්මාන්ත තිබුණා. එතුමම කර්මාන්ත ගණනාවක් පිළිබඳව සඳහන් කරා. මේ කර්මාන්ත සියල්ලම විනාශ වුණේ කවුරු නිසාද? දකුණෙන් ගිහිල්ලා ඉවරලවත් රටේ ආරක්ෂක අංශ ගිහිල්ලවත් මේවා කරලාද විනාශ කරලාද? නැහැ. මේවා විනාශ කරේ උතුරේම අවිගත්ත කණ්ඩායම විසින් තමයි තත්ත්වය විනාශ කරේ. ඒ තත්ත්වය විනාශ කරගත්තාට පස්සේ අවුරුද්දක් දෙකක් ඇතුළත මේ සියල්ල සකස් කරන්න පුළුවන් කමක් නැති වෙන්නේ. නමුත් 2016 වසරේ කිල්නොච්චියේ අපි ජර්මන් තාක්ෂණික විද්‍යාලයක් ආරම්භ කරා. නයිට් ආයතනයේ යටතේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ඒ ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ අභ්‍යාස විද්‍යාලයේ 2016 වසරේ ළමයින් දරුවන් 190 දෙනෙක් 192ක් බඳවා ගැනීමට කටයුතු කරා. ඒ වගේම ළමයින් 400කගේ ආයුධුම් පත්තේ දා තිබුණා. අපි බලාපොරොත්තු වුණේ මේ අවුරුද්ද වෙනකොට ළමයි 400ක් බඳවා ගන්නට. මේ අවුරුද්දේ ආයුධුම් පත්‍ර 1087ක් ලැබිලා තියෙනවා. ඉතින් එමනම් ත්‍රිකුණාමලයේ යාපනයේ අම්පාර වගේ ප්‍රදේශවල දොවියට තවත් අධ්‍යාපනය ලබන්න ගැනීම සඳහා ආයතන තියෙනවා. හාඩි ආයතන තියෙනවා. ඒ වගේම ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ ආයතන තියෙනවා. මේ වගේ පුහුණු ආයතන ගණනාවක් මේ වෙනකොටත් උතුරේ කිල්නොච්චියෙත් ඒ වගේම නැගෙනහිරත් ක්‍රියාත්මක කරලා තියෙනවා. රජයට මේ ප්‍රදේශයේ දරුවන්ට අවස්ථාවක් ලැබිලා නැහැ කියලා චෝදනාවක් කරනවා නම් ඒක ඉතාමත්ම අසාධාරණ චෝදනාවක් කියන එක බොහොම පැහැදිලිවම කියන්නට අවශ්‍ය වෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මේ වෘත්තීය පුහුණුවේදී RPL ක්‍රමය එම නැත්තන් නිසි පුහුණුවක් ලබාගෙන නැති නිසි ආයතනයක පුහුණු පාඨමාලාව සම්පූර්ණ නොකරපු උදවියට තමන්ට දැනුමක් තියෙනවා නම් වෙනත් තැනත් එක්කගේම වෙනත් ආයතනයක යම් රැකියාවක් කරලා විදේශයක පුහුණුවක් ලබලා ලංකාවට ඇවිල්ලා ඔහුට දැනුමක් තියෙනවා නම් ඔහු පුහුණුව ලබලා නැති වුණාට ඔහුට පුහුණු සහතික ලබා ගැනීමේ හැකියාව තියෙනවා තෘතීක අධ්‍යාපන ආයතනයත් එක්කලා TVET එකත් එක්ක. මේ TVET එකෙන් මේ සඳහා අවකාශය කරලා තියෙනවා. පසුගිය වසරේ නම් ඒක ක්‍රියාත්මක වුණේ අපි උත්සාහ කරා ඒක ක්‍රියාත්මක කරන්න. නමුත් ඒ අවස්ථාවේදී නිලධාරීන් සූදානම් වුණාට නිලධාරීන්ට ඒ ක්‍රියාවලිය දිගට කරගෙන යාමට හැකියාව ලැබුණේ නැත. අපි දිස්ත්‍රික් ගණනාවක ඒ කටයුතු කරන්නට සැලසුම් කරාට ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. ඒක නිසා ඒ කාල පරිච්ඡේදය තුළ ඒක කරන්න වුණේ නැහැ. නමුත් මේ අමාත්‍යාංශයේ එහෙම වෙන ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ ක්‍රමවේදයේ තුල පුහුණුවක් දැනුමක් තියෙන පුද්ගලයාට තමන් පිළිබඳව අගෙයිම ලක් කරපු NVQ 3ද 4ද 5ද 6ද 7ද දක්වා සහතික නැතන් 6 දක්වා නැත්නම් මේ 5 දක්වා සහතිකයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සහතිකේ උතුරේ ඉන්න දරුවන්ටත් විවෘතයි. මේක දකුණට විතරක් පමණක් නෙමෙයි. නිසා අපි උතුර දකුණ කියලා ભેදයක් ඇති කරන්න නෙමෙයි. තිබුණ අතීතයේ තිබුණ අශීලාචාර යුගයේ අවසන් වෙලා ශීලාචාර යුගයක් ආරම්භ කරලා තියෙනවා. මේ ශීලාචාර යුගයේ ප්‍රයෝජනෙට අරගෙන අපි සියලු ප්‍රදේශවල දරුවන්ට අවස්ථාව දීලා වැඩ කටයුතු කරන්නට අපි දේශපාලන නායකයෙක් කටයුතු කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසා නැවතත් අර අතීතයේ තිබිච්ච තැන් පිළිබඳව අවසමින් මේවා පිළිබඳව අපි මේ ගරු සභාවේවත් වෙනත් තැනකවත් කතා කරමින් මේ ක්‍රියාවලීන්ට අනුග්‍රහය දෙන අනුබල දෙන අන්දමට කටයුතු කිරීම ක්‍රියා කිරීම හෝ ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැහැ කියන එකත් මම මතක් කරන්න ඕන. මේට අමතරව මම විශේෂයෙන්ම සිරිදන මන්ත්‍රීතුමා කියපු කාරණේ නිසා මම මේ කාර්යයත් මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ එන 24 වෙනිදා තන්ත්‍රිමරයේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආරම්භ කරන මල්ලතෝයේ දෑවන්ත ව්‍යාපාරය ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වෙන තුන්වෙනිම විශාලම ජලාශය තමයි අපේ නිර්මල නන්දා මන්ත්‍රීතුමා දන්නවා. එතුමා සහභාගී වුණ අපේ සාකච්ඡාවට. තුන්වෙනි විශාලම ජලාශය තමයි ඉදි වෙන්නේ තන්ත්‍රිමලි මල්ලතෝයේ. මේ ඉදිකරන ජලාශය බහුකාර්ය ජලාශය. අර උමාවේ වගේ තදියමට කොමිස් ගහන්නට ඩොලර් මිලියන 248ක් හොරගම් කරන්නට වංචා කරන්නට කොල්ල කන්නට ගන්න ව්‍යාපෘතියක් නෙමෙයි. ඉතා පරිස්සමින් සියලු ජනතාවත් එක්ක ඒක රාශි වෙලා සියලු ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා අපි ඒකට සුදුසු පිළිතුරු සකස් කරලා හරිගසන ව්‍යාපෘතිය. මේකේ විදුලිය නිෂ්පාදනය කිරීම, පානීය ජලය ලබා දීම, වවුනියාව, මන්නාරම, අනුරාධපුරය කියන දිස්ත්‍රික් තුනටම ඇතිතරම් ජලය පානීය ජලය ලබා දීම, කෘෂිකර්මාන්තයේ අක්කර 49000කට දෙකන්නේ වැඩ කරන්නට අකිතමුරුකු ජලාශයට
තව විනාඩියක් වගේ
තමයි ඇති. අකිතමුරුකු ජලාශයට, ජෝදවැව ජලාශයට දෙකන්නේ වැඩ කරලා ඉවරලා ඒ වැව් යටතේ තියෙන තව ජලාශ තවත් කුඩා වැව් 42කට වැඩි ප්‍රමාණයකට ජලය ලබා දීමට, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ප්‍රදේශයට උසහන ජලය ගෙන යාම, පානීය ජලය ගෙන යාම, මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයටමත් පානීය ජලය ලබා දීම, මේ වැනි සුවිශේෂී කාර්ය සිදු කිරීම සඳහා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණාට වැඩිම ප්‍රතිලාභ ලබන්න තියෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට. එහෙමනම් රජයේ වැඩ කටයුතු කරනකොට උතුරද නැගෙනහිරද බස්නාහිරද කියලා දකුණද උතුරද කියලා බෙදලා වැඩ කටයුතු කරලා නැහැ. සමස්ත රටක් විදිහට බල්ල ඉවරලා වැඩ කටයුතු කරන්නේ. ඒ මේ කරුණු පිළිබඳව අපි අවබෝධ කරගෙන තම අදහස් දැක්වීමේදී අදහස් ප්‍රකාශ කළ යුතුයි කියන එක අවධාරණය කරමින් කතානායක නියෝජ කතානායකතුමනි ඔබතුමාටත් ඒ වගේම සභාවටත් ස්තුති කරමින් මම අවසන් කරනවා බොහොම ස්තුතියි.
ගරු ඩලස් අලහප්පරමැතිතුමා, ගරු මහින්ද සමරසිංහ මැතිතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, මම සන්තෝෂ වෙනවා අද ශ්‍රී ලංකා ජර්මන් අභ්‍යාස තාක්ෂණ පුහුණු ඒකකය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබීම පිළිබඳ. මම චන්දිම වීරක්කොඩි වර්තමාන ඇමතුමාට ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ. මාස දෙකක් විතර කෙටි කාලයක් තුලදී මේ පනත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න පියවර ගැනීම පිළිබඳ. මට මතකයි මේ පනත සකස් කරන්න අපි තීරණය කරපු අවස්ථාවේදී එවකට ඒ ඇමතිවරයා හැටියට කටයුතු කරේ මම. අපි සාකච්ඡාවට ගණනාවක් පැවැත්තුවා මේ පනත වඩාත් නියෝජනයක් ඇතිව මේ පනත ඉදිරිපත් කරන්න කටයුතු කරන්න. අපි වෘත්ති සමිතිත් සමඟ සාකච්ඡා කරා, නිලධාරීන් සමඟ සාකච්ඡා කර, මට මතකයි ජර්මන් ටෙක් ආයතනයට නොයෙකුත් අවස්ථාවලදී ගිහිල්ලා වෘත්ති සමිති නියෝජිතයෝ කැඳවලා, නිලධාරීන් කැඳවලා, සේවසේවිකාවන් කැඳවලා මේ යෝජිත පනතේ කොටසෙන් කොටසට අපි සාකච්ඡා කරලා ඒ පැමිණි සිටින අයගේ අදහසුත් ඉදිරිපත් කරන්න ඉඩ අවස්ථා සලසලා දීලා වඩාත් ශක්තිමත් පනතක් පිළිල කරන්න කටයුතු කරපු අවස්ථාව. එක වතාවක් නෙවෙයි, මං කලින් කිව්වාගේ වතාවන් කීපයක් අපි මේ පිළිබඳ සමාලෝචනයට ලක් කරා. ඉන් අනතුරුව තමයි මගේ අස්සනෙන් කැබිනට් මණ්ඩලයට මේ යෝජිත පනත ඉදිරිපත් වුණේ. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණු අවස්ථාවේදී මට මතකයි ඒ කැබිනට් පත්‍රිකාවේ මම විශේෂයෙන් සඳහන් කරලා ඉල්ලීමක් කර අනුමැතිය ඉල්ලා සිටියා සිලෝන් කියන වචනය පාවිච්චි කරන්න. නොයෙකුත් අදහස් ඒ වෙලාවේ මතු වුණා. හැබැයි සාකච්ඡාවේදී මම පෙන්ලා දුන්නේ සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් කියන වචනේ නැත්තම් ඒ සුවිශේෂ හැඳින්වීම අපිට අවශ්‍යයි කියලා. මොකද අර සිලෝන් ටී වගේ මේ සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් එකට ඒ දේශීය වශයෙන් පමණක් නෙවෙයි ජාතියන්තර වශයෙනුත් ඒ නමින්ම පිළිගැනීමක් තියෙන නිසා. අපි දන්නවා අද සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් එකෙන් ඒ ක්වොලිෆිකේෂන් එක නැත්නම් සුදුසුකම් ලබාගෙන පිට වෙලා ඉන්න දහස් සංඛ්‍යාවක් අද ජාතියන්තරෙත් වැඩ කරලා ඒ අයගේ දියුණුව පමණක් නෙවෙයි ඒ අය ලබාගෙන තියෙන්නේ නොයෙකුත් අවස්ථාවලදී මේ අභ්‍යාස ආයතනය ශක්තිමත් කරන්න ඒ අය සංවිධානත්මකව කටයුතු කරලා තියෙනවා කියලා. මව්බිමට ඒ අය ආධාර උපකාර ලබා දීලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ කෘතවේදීව. ඔස්ට්‍රේලියාවේ පමණක් මං හිතන්නේ එක ප්‍රදේශයක් තියෙනවා, ඒ ප්‍රදේශයට කියන්නේ සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් කියලා නමකුත් ඇත්ත වශයෙන්ම දාලා තියෙනවා. මොකද ඒ ප්‍රදේශයේ විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙනවා මේ අභ්‍යාස ආයතනයෙන් පිට වෙලා හොඳ රැකියාව ලබාගෙන ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සහයෝගය දෙනවා වගේම ශ්‍රී ලංකාවේ කීර්ති නාමය රැකගෙන මේ ප්‍රධාන පෙළේ අභ්‍යාස ආයතනයේ කීර්ති නාමයත් රැකගන්න කටයුතු කිරීම නිසා. ඉතින් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරලා දුන්නාම මේ සිලෝන් කියන වචනේ ඔබිනවා කියලා එක තියාගන්න ඕනේ කියලා කැබිනට් මණ්ඩලය එක පිළිගත්තා. මේක බ්‍රෑන්ඩ් නේම් එකක් ඇත්ත වශයෙන්ම. සිලෝන් ටී වගේ එක බ්‍රෑන්ඩ් නේම් එකක්. ශ්‍රී ලංකා ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් කිව්වම ශ්‍රී ලංකා ටී වගේ ඒක පරිවර්තනය වෙනවා. සිලෝන් ටී වගේ නම ඇත්ත වශයෙන්ම ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් අදටත් ඇත්ත වශයෙන්ම මේ අභ්‍යාස ආයතනයෙන් පිට වෙන ළමයින්ගේ සහතිකය බලලා විදේශ රටවල්වල විශාල පිළිගැනීමක් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමා.
ලෝන් එක නැතිවලා 72න් පස්සේ තමයි ශ්‍රී ලංකාව උනේ නේද?
ඔව් 72 දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව අනුමත කිරීමෙන් තමයි ශ්‍රී ලංකාව උනේ.
හැබැයි ආයතන ඔක්කොම
මේක බ්‍රෑන්ඩ් නේම් එකක්. මම කියන්නේ අපි සිලෝන් කියලා රටට කියන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියලා කියන්නේ. හැබැයි මේ වගේ ආයතනයක් ඒ දිනාගෙන තියෙන නම
අර පර්ණකම තියෙන
අපි පර්ණිකම ඒ දිනාගෙන තියෙන උසස් නම අපි රැකගන්න ඕනේ. ඒ අනුව තමයි ඇත්ත වශයෙන්ම පිළිගැනීමත් ඇති වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා අපි ඒක ඇතුල් කරා. ඇතුල් කරලා අද මේ පනත ඉදිරිපත් වෙලා තියෙන්නේ සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් කියලා. ඒ වගේම මම කියන්න ඕනේ මේ පනත හදනකොට අපිට හිතන්න සිද්ධ වුණා මේ රත්මලානේ තියෙන සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකට පමණක්ද මේ පනත අපි පිළිල කරලා ඉදිරිපත් කරන්නේ, නැත්නම් අර කිල්නොච්චියේ පිහිටලා තියෙන ජර්මන් සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකටත් අපි මේ පනත අදාළ කරගන්නවද, නැත්නම් මාතර පිහිටවන්න යෝජිත ඒ සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකත් මේකට ඇතුල් කරගන්නවද, නැත්නම් වෙනත් ආයතනවලට මේ ඒ ආයතන ඒ කිල්නොච්චියේ මාතරත් පිහිටවලා තියෙන පිහිටවන්න යන ඒ ආයතනය බාර දීලා ඒ අනුව කටයුතු කරනවද කියන එකටත් අපිට යොමු වෙන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම මට මතකයි අපිට තව අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. බොරැල්ලෙත් තිබ්බා මේ රත්මලානේ සාකාවක්. ඒ බොරැල්ලේ ඔබතුමාගේ ආසනේ මම ගිහිල්ලා බැලුවම ඇත්ත වශයෙන්ම එතන කිසිසේත්ම ඉඩකඩ තිබ්බේ නැහැ.
කෝච්චි පාරේ
පහසුකම් තිබ්බේ නැහැ. බොහොම අමාරුවෙන් ඒ ළමයි හිටියේ. ඒ වගේම අර රත්මලානේ දිනාගත්තේ නම බොරැල්ලට ඇත්ත වශයෙන්ම අපිට ඒ හා සමානව
ඉඩකඩත්
යා කරගන්න බැරි වුණා. මොකද අර එතනින් පිට වෙන ඒ ළමයින්ට පෞද්ගලික අංශයෙන් විශේෂයෙන්ම අර රත්මලානෙන් පිට වෙන ළමයි හා සමාන සැලකිල්ලක් ලැබුණේ නැහැ. මොකද එතනට ගියාම ඇත්ත වශයෙන්ම කවුරුත් හිතන්නේ මෙතන මේ අර රත්මලාන වගේ පහසුකම් සහිතව ඒ ළමයින්ට හොඳ පුහුණුවක් දෙන්න ඉඩකඩ තියෙනවා, පහසුකම් තියෙනවා කියන එක, වාතාවරණයක් තියෙනවා කියන එක. ඉතින් මම ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා, ඒක වහනවා කියලා. බොරැල්ල වහලා අපි ඔක්කොමලව ගේනවා කියලා රත්මලානට. ඒක අපි කරා. මගේ කාලේ මම ඒක කරා. ඇත්ත වශයෙන්ම ඒ ආපු ළමයි අදත් ප්‍රශංසා කරනවා ඒ තීරණයට. මොකද ඒ ළමයින්ට තවත් තමන්ගේ අනාගතය ලබා ගන්න දොරටු විවුර්ත වුණා. ඒ ළමයින්ට දැන් කිසිසේත්ම අඩු සැලකිල්ලකට ඒ ළමයි යොමු වෙන්නේ නැහැ. ඒ ළමයින්ට අර රත්මලානේ දිනාගෙන තියෙන කීර්ති නාමයේ කොටස්කරුවෙක් හැටියට ඒ ළමයින්ටත් භුක්ති විඳින්න පුළුවන්. ඒ ළමයින්ටත් ඒ වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික අපි කරා අපේ කාලේ. ඒ වගේම මම කිල්නොච්චිය පිළිබඳ තීරණයක් ගත්තා. ඒක නයිට් ආයතනයට බාර දෙනවා කියලා. ඒ කිල්නොච්චි සිලෝන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එක පරිපාලනය කරලා ඒ මැනේජ්මන්ට් එක නැත්තම් ඒ කළමනාකරණය ඒ පසුබිම සියල්ලක්ම නයිට් ආයතනෙන් කරන්න කියලා අපි නයිට් ආයතනයට පැවරුවා. නයිට් ආයතනය ඇත්ත වශයෙන්ම ඒ කටයුත්ත හොඳට කරා. මම ඒ කියන්න ඕනේ. හැබැයි එතන ඇත්ත වශයෙන්ම අපි පිළියම් කීපයක් යෙදුවා. දැන් උදාහරණයක් හැටියට අපිට ජර්මන් රජයෙන්ම මුදල් ලබා දුන්නා ජර්මන් විදුහල්පතිවරයෙක් ඒ කිල්නොච්චි ට්‍රේනින් සෙන්ටර් එකට අනුයුක්ත කරන්න, අවුරුදු කීපයකට අනුයුක්ත කරන්න. හැබැයි ඒ අවුරුදු කීපේ වුණාට පස්සේ අපි අපේ විදුහල්පතිවරයෙක් ඒ විදුහලට පත් කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ දැන් ඉඳලම ඒ ජර්මන් විදුහල්පතිවරයා එතුමාගේ දෙවනියට මාර්ගය හදලා දෙන්න පටන් ගන්න තියෙනවා. එතුමා එතනින් ඉවත් වෙන අවස්ථාවේදී නැවතවරක් ජර්මනියෙන්ම විදුහල්පතිවරයෙක් ගේන්න ඕනේ නැහැ. ඒ අත්දැකීම් සියල්ලක්ම ලබා දීලා එතුමාගේ හිඩස පුරවන්න ශ්‍රී ලාංකික විදුහල්පතිවරයෙක්ම එතනට තෝරාපත් පත් කරගන්න ඒ ක්‍රමවේදයක් අපි එතනට දැන් ඇතුල් කරලා තියෙනවා. අපි අර ද්‍රවිඩ මන්ත්‍රීතුමා කිල්නොච්චිය ගැන නොයෙකුත් අදහස් ඉදිරිපත් කරපු නිසයි මම මේ පිළිබඳ සඳහන් කරේ. ඊට පස්සෙම එතුමා හිටියා නම් හොඳයි මේවා දැනගන්න. මේ කිල්නොච්චි සිලොන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එක අපිට ලැබුණේ ඇත්ත වශයෙන්ම ජර්මනියෙන් තෑග්ගක් හැටියට. මේක ණයක් නෙවෙයි, සහන ණයක් නෙවෙයි. යුද්ධය ඉවර වුණාට පස්සේ එවකට තිබුණු රජයෙන් ඇහුවම සංහිඳියාව වැඩි දියුණු කරන්න මොකද්ද අවශ්‍ය කියන එක එවකට හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර අපිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් දෙන්න කියලා. මොකද එතුමා හිතුවා මේ යුද්ධයත් එක්ක තවසෙම්ම ওই වෘත්තීය පුහුණුව පැත්ත අපිට හරියට උතුරේ ස්ථාපිත කරන්න බාධක තිබ්බා, ප්‍රශ්න තිබ්බා. ඒ නිසා දහස් සංඛ්‍යාවක තරුණ තරුණියන්ට රැකියාවක් ලබා ගන්න, හොඳ අනාගතයක් ලබා ගන්න ඒ අයට ඒ පුහුණුවක් අවශ්‍යයි. ඒ අයගේ හැකියාවන් අපි වර්ධනය කරන්න ඕනේ කියලා හිතලා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් දෙන්න කිව්වම මේ අය ඒ ප්‍රධාන පෙළේ වෘත්තීය මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා යන්ත්‍රෝපකරණ දීලා අර මම කලින් කිව්වාගේ විදුහල්පතිවරයෙකුත් දැන් දීලා තියෙනවා. ඒක හරියට හැඩගස්ස ගන්න. ඉතින් අත වශයෙන්ම කාලයක් කියයි රත්මලාන වගේ නමක් දිනා ගන්න. ඒක පාරට මේක ඇති වෙන්නේ සිලොන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් කියලා නම දැම්මට ඒ පිළිගැනීම එක පාරටම ඇති වෙන්නේ නැහැ. හැබැයි දැන් හොඳ පටන් ගැනීමක් කරලා තියෙනවා. හරි මාර්ගයේ අත වශයෙන්ම යන්නේ. එතනින් ලැබෙන ඒ වාර්තා හොඳයි. අනිත් එක මම කියන්න ඕනේ ඒ කිල්නොච්චියට ඒ රැකියාවලට කවුරුත් අපි දැම්මේ නැහැ පිටපලත්තලේ. අපි රැකියාවලට ඒ රැකියාව ලබා දුන්නේ උතුරේ ජනතාවට. ඒ ජනතාව තමයි අදත් එහෙ රැකියා කරන්නේ. ඉතින් ඒ නිසා මෙතුමා ටිකක් කතා කරන්න නිසාට හොයලා බලන්න ඕනේ. චෝදනා එල්ල කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ අත වශයෙන්. මොකද මම විශේෂයෙන්ම කිව්වා මෙතනට අපි සිංහල මේ
ගුරුවරු
රැකියාව සිංහල අයටත් රැකියා අවස්ථා දෙන්න ඕනේ. මොකද මේක ජාතික මධ්‍යස්ථානයක්. මේක ජාතික මධ්‍යස්ථානය. වවුනියා වගේ ප්‍රදේශවලිනුත් කට්ටිය ඇවිල්ලා තියෙනවා. මේක මේ උතුරේ ස්ථාපිත කරාට මේක මේ යාපනයට හෝ කිල්නොච්චියට පමණක් දුන්න එකක් නෙවෙයි.
ජර්මනයේ ඔය ආධාර එන වෙලාවේ කරවතුවා මේ හොස්ටල් එකකුත් ගැව හොස්ටල් එක ගැවි පිටින් ආට නේද?
දැන් හොස්ටල් එකක් ඇත්ත වශයෙන්ම එතන යුත කරනවට හොස්ටල් එකක් තිබ්බා. හැබැයි හොස්ටල් එක මදි ඇත්ත වශයෙන්ම. තවත් අපි නිවාසික පහසුකම් දෙන්න ඕනේ කියන මට්ටමේ ඉඳලා තමයි අපි හැම වෙලේම කටයුතු කරේ. චන්දිම වීරක්වැඩි ඇමතුමා කිව්වා ඒක දැන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මොකද මාතරට මේ අයවැයන් ඉදිරිපත් වුණු මිලියන 200 එතුමා කිව්වා එතනට දෙනවා කියලා. මොකද මේ මංගල සම්ලි වීර ඇමතුමත් එක්ක දැන් කතා කරගෙන තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මගේ කාලෙමයි පටන් ගත්තේ. අපි මංගල සම්ලි වීර ඇමතුමයි මමයි ජර්මනියට ගිය අවස්ථාවේදී ජර්මනියේ ඒ ආර්ථික සංවර්ධන ඇමතුමා හමු වෙලා විදේශ ඇමතිවරයා හමු වෙලා අපි ඉල්ලීමක් කරා උතුරට දුන්නා වගේම කිල්නොච්චියේ මේ වගේ දෙයක් සංහිඳියාවට ස්ථාපිත කරා වගේම ඒ වගේම දෙයක් දකුණටත් දෙන්න කියලා. එතකොට තමයි නියම සංහිඳියාවක් අපිට ඇති කරගන්න පුළුවන් කියලා. මොකද අපි කිල්නොච්චියට ළමයි ඇතුල් කරනකොට අපි පත්තරේ දැන්වීම දාලා ළමයින්ගේ අයදුම් පත්‍ර ගෙන්න ගත්තාම උතුරෙන් පමණක් නෙවෙයි ළමයි එතනට ඇතුල් වුණේ. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම විශේෂයෙන්ම නැගෙනහිර පළාතෙන් විශේෂම උතුරුමැද පළාතෙන් හුඟ දෙනෙක් ඇතුල් වුණා. දකුණෙන් උත් ඇතුල් වුණා. ඉතින් ඒ වගේම මං ඉවර කරනවා. ඒ වගේම මාතර මේ සිලොන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් එක ස්ථාපිත කරනකොට ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන උතුරෙනුත් නැගෙනහිරෙනුත් ළමයි එතනට ගෙන්න ගන්න. ඉතින් ඒ අනුව අපි කිව්වා අපිට හොඳ ව්‍යාපෘතියක් දෙන්න ආධාරයක් හැටියට දෙන්න කියලා. අපි දෙන්නම ඒ ඉල්ලීම ඉදිරිපත් කරාම පස්සේ ජර්මන් තානාපතිතුමා මාව ඇවිල්ලා හම්බෙලා කිව්වා ඔව් අපි දැන් ඒ තීරණේ අරන් තියෙනවා අපි ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්න ඒ මූලික අධ්‍යයනයක් කරන්න අපි ජර්මනියෙන් කණ්ඩායමක් ගෙනත් ඒ අධ්‍යයනය කරාට පස්සේ අපි ඒකට මුදල් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. චන්දිම විරක්කුඩි ඇමතිතුමා කිව්වා දැන් සෙප්තැම්බර් මාසේ අධ්‍යයනය කරන්න එනවා කියලා. එතකොට මේ මිලියන 200 අතන්ට දුන්නහම අපිට කිල්නොච්චිය ඉදි කරා වගේම ව්‍යාපෘතියක් මාතරටත් ඉදි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මංගල සමරවිල ඇමතිතුමා අද මුදල් ඇමති නිසා මම හිතන්නේ ඒක වඩාත් පහසුවෙන් අපිට කරගන්න ඉඩ අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ සිලොන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් පනත මේ අවස්ථාවේදී සාකච්ඡාවට භාජනය කරන මොහොතේදී මම හුඟක් ආඩම්බර වෙනවා මගේ කාලේ මේ ඒ අවශ්‍ය කොටස් කරුවන් එක්ක සාකච්ඡා කරලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා හොඳ නියෝජනයක් තියෙන පනතක් අපි පිළිල කරලා කැබිනට් මණ්ඩලයට මගේ අස්සෙනින් එක ඉදිරිපත් කළා. ඉන් අනුතුරුව ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ඒ පනත ඉදිරිපත් කළා නීතිමය පැත්තට ඒක පරිවර්තනය කරලා ඒ අනුව ඇත්ත වශයෙන්ම අපි ඒ සියලුම ඒ පියවරවල් අරගෙන පනත සූදානම් කරලා තිබ්බා. ඒ වගේම චන්දිම විරක්කොඩි ඇමතිතුමා මේ ගැන අවබෝධයකින් කටයුතු කරන ඇමතිවරයෙක් හැටියට ආපු හැටිය ප්‍රමාද නොකර මේ පනතට ප්‍රමුඛත්වය දීලා අද මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ පනත අවශ්‍ය පනතක් සිලොන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් එකේ නීතිමය තත්ත්වය තහවුරු වෙන පනතක් ඒ සේවක සේවිකාවන්ගේ නිලධාරීන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න පුළුවන් පනතක් ඒ මාර්ගයේ මේ පනතෙන් පෑදෙනවා. ඒ වගේම මම මතක් කරලා දෙන්න ඕනේ අද සිලොන් ජර්මන් ටෙක්නිකල් ට්‍රේනිං ඉන්ස්ටිටියුට් එකේ සභාපතිවරයෙක් ඉන්නවා. හැබැයි මගේ කාලේ තමයි ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි ඒ සභාපතිවරයාට පඩියක් හම්බුනේ. ඒ එතන සභාපතිවරයෙකුට ඉඩකඩ තිබ්බා. අර කලින් ඒ තිබුණු මේ විධිවිධානත් එක්ක. හැබැයි පඩියක් ගෙව්වේ නැහැ. ඒ කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමක් තිබ්බේ නැහැ. පොඩි දීමනාවක් ගෙව්වා එච්චරයි. වාහනයක්වත් තිබ්බේ නැහැ සභාපතිවරයාට. ඒක මම හැදුවා මම කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඒක පිළිගැනීමට ලක් කරලා පඩියක් වෙන් කරගෙන වාහන පාසුකම් සභාපතිවරයාට දීලා අද ඒ පැත්තෙන් උත් ඇත්ත වශයෙන්ම දැන් මේ පනත හරහා සභාපතිවරයා නීතියානුකූල තත්ත්වයකට අපි පත් කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම එක්ක ඉදිරියේදී මීටත් වඩා කීර්ති නාමයක් දිනා ගන්න ඉඩ අවස්ථා ලැබෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පය මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
හොඳයි. දැතුමා ඇමතුමා නෙවෙයිනේ කාලේ නම් ඉවරයි. ගරු රවුෆ් හකීම් මැතිතුමා, ඔනබල් රවුෆ් හකීම් යු කැන් කොමියුනිකේට්. නෑ දැන් නොබට් දෙන් නව් ඔෆ්කෝස් මිනිස්ටර් ඔබතුමා කාගෙන්ද මේ ප්‍රශ්නේ අහන්නේ?
හිටපු ඇමතුමාත් ඉන්නවා, වර්තමාන ඇමතුමාත් ඉන්නවා.
අපි මේ කතාවෙන් පස්සේ ගමුද මැතිතුමා? හොඳයි. මයික්
පුහුණු වන අය ඔරු මේ ජර්මන් කාර්මික විද්‍යාලයේ ඔරුගොඩවත්තේ ජපන් ටෙක් එකේ මේ වගේ අය මේ හයිබ්‍රිඩ් වාහන ඉල්ලලා තියෙනවා ඒ අයට පුහුණු වෙන්න. එතකොට ඔබතුමාලාට ලැබිලා තියෙනවලු වාහන දෙකක් ෆර්ජෝ නව තාක්ෂණය. ඒක හයිබ්‍රිඩ් නෙවෙයි. ඒ වාහන මං හිතන්නේ ත්‍යාගයක් විදිහට ලැබිලා තියෙන්නේ. ඒ වාහන ගෙන්නන විශාල වියදමක් තීරුබදු වශයෙන් ගෙවලා තියෙනවා. ඉතින් එතකොට ඒකෙදි මට දැනගන්න තියෙනවා ඒ ගෙවපු මුදලට මුදලින් එවැනි වාහන තව දෙකක් තුනක් ගන්න පුළුවන් කියලා හයිබ්‍රිඩ් වාහන.
හොඳයි.
මම කියන්නේ ඒක සත්‍යද කාරණේ කියලා දැනගන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එම වාහන දෙකක් ඒ ආකාරයට කැබිනට් අනුමැතිය ඇතුව මුදල් අමාත්‍යාංශයෙන් ගෙවීමක් කරලා තිනවා.
අපි හයිබ්‍රිඩ් වා ඔබතුමාගේ ප්‍රකාශය සත්‍යයි. ඉල්ලීම තියෙන්නේ හයිබ්‍රිඩ් ඇතුළු නවීන තාක්ෂණයට. ඒ පිළිබඳව අපිට විදුහල්පතිවරුණු දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලලා තියෙනවා මේ වාහන දෙක ලියාපදිංචි කළා මේ ප්‍රයෝජනයට ගැනීම සඳහා.
හොඳයි, පැහැදිලි. ගරු රවුෆ් වකිම් එතුමා, you have 10 minutes. Hondai,
thank you.
35 plus.
Bismillah ar-Rahman ar-Rahim. Mr. Deputy Speaker, I am thankful to my two young cabinet colleagues, Dayasiri Jayasekara and Chandima Veerakkodi, for bringing these two pieces of legislation in order to regularize some matters connected with, on the one hand, the Sukhadasa International Sports Track and Field Complex, on the other hand, the famous Ceylon German Technical Training Institute. Firstly, I would like to deal with the Sukhadasa International Sports Complex. This is one of those important assets that had been established during the period of late President Ranasinghe Premadasa. Over a period of time, this massive sports complex have run into virtual decay, and it is time that we renovate some of the facilities. Especially, I must say, next to, I think I dare say, next to cricket, Mr. Deputy Speaker, since you are our president of the president of Sri Lanka cricket, next to cricket, if Sri Lanka had got some recognition in the international field, it is in track and field, at least at the regional level. I'm glad that the minister, both ministers have said that at the provincial level that they must set up similar facilities. But the Sukhadasa International Track and Field Complex, we find that what is important is to have, if we are to host an international track and field event, or even a regional track and field event, the hotel facilities are not enough. They have a hotel for sportsmen, which can only house 175 sports people. I am told that there is an attempt to acquire a land belonging to the UDA, which is in the extent of about 3/4 acre, to build a 500-room hotel by the side of the this sports complex, the Sukhadasa National Sports Complex. I hope that the minister would expedite the work relating to the new sports hotel that must come up expeditiously if this sports complex is to be properly in a position to host an international event. It is time that we bring international sports events to this country, and this being one of the important facilities, it is quite timely that we concentrate in building this sports hotel by the south side of the complex, which should have at least 500 rooms. Then again, on the question of the tiers where the spectators can watch any event, because I know some of our famous schools, cricket, the rugby events and other matches have been played in this particular sports complex. We noticed that there is only about room for about 12,000 people to sit and watch
events. If you allow people to stand, you can watch, about 20,000 people can watch events in this complex. It is time that we renovate this, because already they have just put up the tiers on top of earth mounds without any room for restroom facilities and changing room facilities for sportsmen. And it is unfortunate that such a large complex has been built without the necessary restrooms and other facilities under the tiers where the spectators watch sports events that are conducted. So it is, if we are to host an international event, all these shortcomings will prevent the international bodies granting us permission to conduct an international track and field event or any other sports event because of the lack of restroom facilities and changing room facilities for sportsmen. And there is enough room. They have just put up tiers on top of earth mounds and have built this stadium. Of course, late President Premadasa must be congratulated for at least having thought about building such a massive complex, but it is not, if we are to host.
Mike, we have now already done all the plans to develop it to 40,000 spectators, and especially the hotel. We are going to accommodate 500 odd athletes to be, you know, have all the facilities in the hostel as well. So it is going to be.
Thank you. Yes. Similarly, as the Honourable Minister promised, I think he must start building, even if it is not to this level, at least some miniature stadiums in, because 400 meter, you know, track events cannot be conducted in many school grounds in the provinces. So it's time that at least each province has a 400 meter track and field track available in main cities in the country. And therefore, we have, but then, you know, that sometimes our you know, the country, the distance to travel and to conduct these events, and there are several schools. We have more than 10,000 schools. Every school has to conduct their sports activities. It's very, very difficult for us to find. And in fact, I must say, from the Eastern Province, we have produced many national champions. You know, recently from Puttuvil, a boy called Rajas Khan won national honors. And he is now, he has joined the army because he cannot, you know, get better facilities elsewhere. You know, they have, these boys are joining the forces or the army in order to get further training. So it's, if we have proper facilities in the outstation areas, it would help to build up our track and field sports, particularly since we have brought, as I told you, after cricket, it is the track and field sports that have brought some recognition to the country. Now, having said that, I must also try and say that this Sugathdas Sports Complex not only manages that complex alone. It is in charge of Bogambara, Digana, and in Mathara, Beliyatta. Also, the Premadasa Cricket Ground is owned by the Sugathdas Sports Complex. I am told that the Sri Lanka cricket is paying a very small lease, 250,000 rupees. I think it's hardly enough because you are earning a lot of money. At least 1 million, if you can pay, it can go towards maintaining the sport complexes elsewhere. But cricket is a very rich sport these days, Mr. Deputy Speaker.
Sri Lanka spent $1.2 billion to repair that recently. Government never financed that.
Maybe, so but what I'm saying is, you know, 1 million is peanuts.
1.2 billion.
Lanka cricket, when it comes to earning, you know, your television rights and various other areas, we have ways of making money. But the spectatorship is not available for track and field events, particularly for local track and field events, even regional track and field events. So it is only rarely that we get an international event. I don't think in recent past we have ever had one. I'm sure the Honorable Minister, during his tenure, will look into the possibility of upgrading. I'm glad that he is now trying to build a sports hotel and to improve the rest of the facilities in this complex, and it will help us to bring in some international events to the country.
The time is
to be hosted there. Mr. Deputy Speaker.
You only had 10 minutes, you ran for 9.5 minutes now.
No, I would quickly conclude by just saying a few words about the Ceylon German technical. Now coming to about the playground facility in Puthuvil, we need a playground. We have acquired, we have sought to acquire land in extent of about 14 acres from the Forest Department. We need a few more. A few more acres of land, and I'm sure the Honourable Minister will assist us to get that land allocated in order to build up and complete the sports playground that for the Puthuvil area. As I told you, Puthuvil has produced recently some good track and field sportsmen in the recent past, and therefore the need for a proper playground with the 400 meter track is an utmost necessity. There are various other facilities that are now being done since the Deputy Minister of Sports is also from my party, the Sandangani ground in Kalmune, the Attala Chena playground, and many other areas. And I've by urging the Minister to look into those matters, I must also say regarding the Ceylon German Technical Training Institute, recently we undertook a trip along with the Speaker. Party leaders went to Germany, and we made a specific request from the German government to consider giving us the similar facilities to be established in other parts of the country, particularly at least to 8 other provinces. Already they've got one in Kilinochi now. The rest of the provinces, including the Eastern Province and the Central Province, to have Ceylon German Technical Training Institute. With those comments, Mr. Deputy Speaker, I conclude my remarks. Thank you.
Garu Dallas Alap Peruma Atma Kaling Abuta
Garu Nyoja
Edward Atma Mulasunagan Aradhanakar.
Garu Dallas Salahapur Mantrituma
Mulasunaruda Garu Mantritumani Davadagat Panadekak Filibanda Vivade Arambakilatina Mastave Mamadahas Karane in Lanka, German Karmika Biasa Ayatan Adala Panat Filibandava the Kitty Adas the Kimakitibat Karan Visheshing මේ අවස්ථාවේදී මගේ යුතුයකමක් හිටපු විශේෂ අමාත්‍යවරයා විදියට වගකීමක් කොට සලකනවා මේ පනත ඉදිරිපත් කිරීම පිළිබඳව වර්තමාන අමාත්‍යතුමාටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් මගේ ස්තුතිය සහ ගෞරවය ප්‍රකාශ කරන එක විශේෂයෙන් නියෝජ්‍ය අමාත්‍යතුමා මේ අමාත්‍යංශයේ මගෙත් එක්ක එකම කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට මං වඩාත් වාසනාවන්ත වෙනවා මේ අවස්ථාවේ මේ පිළිබඳ කතා කරන්න ලැබීම පිළිබඳව. ඒ වගේම මගේ යුතුයකමක් වෙනවා ගරු සභාපතිතුමනි මේ පනත ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට නව පනතක අවශ්‍යතාවය. ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සංස්ථාපනය කළ යුතු බවට යෝජනාව ගෙන එන්නේ කෝප් සභාව කෝප් ආයතනය ඩියු ගුණසේකර මේ පාර්ලිමේන්තුව හිටපු තම කීර්තිමත් දේශපාලඥයාගේ නායකත්වයෙන් මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ 2005 දී මම මා වෙත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඒ විෂය බාර වගකීම පැවරීමෙන් අනතුරුව අපි මේකේ පළවෙනි පියවර තියන්න පටන් ගත්තා දස් පහේදි කරපු නිර්දේශය ඒ ආකාරයෙන්ම පැවතුණා බෑ අපි 2010 මේක ආරම්භ කරන ලැබුවා අත්ත වශයෙන්ම 2000 පහළවේ ජනවාරි මාසේ මේ අමාත්‍යංශ වගකීමෙන් මිදෙන වෙලාවේ තිබුණේ නීතිපතිතුමාගේ එකඟත්වය ලැබීම පමණමයි ඉතුරු වෙලා තිබුණේ. එසේ එවැනි මහන්සි වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ගරු 1961 පටන් ගත්ත ආයතනයේ සභාපතිතුමනි එතෙක් තිබුණේ ශ්‍රී ලංගමයට අනුබද්ධ ආයතනයක් විදියට ශ්‍රී ලංගම පනත යටතේ පාලනය වන ආයතනයක් විදියට. වෙනම ආයතනයක ස්වාධීනත්වය නෛතික ස්වාධීනත්වය උන්ට ලැබිලා තිබුණේ නැහැ. එතකොට ඊට අවුරුදු ගණනාවකට පස්සේ මේ අයිතිය ලබා ගන්න මහාන්සුණු අය අතරේ කෝප් සභාවට ඩිගුණසේකර මැතිතුමා ඇතුළු සිටුවන්ත වෙනා වගේම විශේෂයෙන් ඒ මොහොතේ අමාත්‍යංශ සිටපු ලේකම්වරු දෙදෙනෙක් ගැන මම මතක් කරන්නට ඕන. පරණවිතාන මැතිතුමත් මගෙත් එක්ක වෙනවා ඇති. සුසෝ හේවාපතිරණ ලේකම්තුමා සහ වර්තමාන කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමා බී විජයරත්න මැතිතුමා ඒ වගේම තිලකරත්න මැතිතුමා ටික කාලෙකදී මේ නිලධාරීන් ලේකම්වරු ඉතාම වගකීමෙන් මේ පනත සකස් කරන්න ඔවුන්ගේ උපරිම කැපවීම සහ සංකල්ප ලබා දුන්නා. ඒ වගේම අමාත්‍යංශයේ ආයතන ගත වෙලා හිටපු සියලුම ආයතනවල ආයතන ප්‍රධානී ඒ ප්‍රධානික මේ මොහොතේ මේ සභාවෙත් ඉන්න මන්ත්‍රීවරයෙක් විදියට මේකට අවශ්‍ය නායකත්වය වගේම ලබා දුන්නා. ඒ නිසා මම දන්නේ නැහැ මේ පනත ඉදිරිපත් කරමින් ගරු ඇමතුමා මේ පිළිබඳ සඳහන් කරාද නැද්ද කියලා. මම මේ බාහිර තැනක ඉඳලා ආව විතරයි බොහොම ස්තුතියි. එනිසා මම මේ ඉතිහාසය සටහන් විය යුතු නිසා මම ඒ ආකාරයෙන් සටහන් කරේ. දැන් මේ පනතට අදාළව ඒ කාලේ යෝජනා වෙච්ච සමහර කාරණා දැන් උදාහරණයක් විදියට මේ පනතේ මණ්ඩලය සංස්ථාපනය කිරීම පිළිබඳව තියෙන දෙවැනි කොටසේ 6 වෙනි වගන්තිය. මේ මණ්ඩලය සමන්විත වන්නේ නිලබලයෙන් පත් වූ සාමාජිකයන් 5 දෙනෙක් සහ අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයන් 4 දෙනෙක්ගේ. නිලබලයෙන් පත්වෙන සාමාජිකයන් අතරේ අර සාම්ප්‍රදායිකම අපි දන්නවා භාණ්ඩාගාර නියෝජිත ආදී වශයෙන් ඒ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන්ගේ සුදුසුකම් පවා සඳහන් වෙලා තියෙනවා. නමුත් ඇමතිතුමා විසින් පත්වනු ලබන පුද්ගලයන් පිළිබඳ කිසිදු සඳහනක් ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ කිසිම සඳහනක් මේ සඳහන් වෙලා නැහැ. මේ ආයතනය වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්. එනිසා ඇමතිවරයා විසින් පත් කරනු ලබන තැනත්තන් කවුරුන්ද කියන වග මම යෝජනා කරනවා ඒ සිව් දෙනා. මොකද බොහෝ වෙලාවට ඒ සිව් දෙනා ඇමතිතුමාගේ අමාත්‍යංශ ලේකම්වරයාත් එකතු වුණාම බහුතරය නිර්මාණය වෙනවා. ඒ නිසාවෙන් වඩාත් සාධාරණයි වඩාත් යුක්තිසහගතයි ආයතනයට අවශ්‍ය උපරිම වටිනාකම සේවාව ලබා ගැනීම වෙනුවෙන් මේ ඇමතිවරයා විසින් පත්කනු ලබන තැනත්තන් පිළිබඳ උන්ගේ සුදුසුකම් පිළිබඳව කිසියම් රාමුවක් තිබුණොත් මං හිතනවා ඒක දා වටිනවා. දැන් මං එහෙම කියන්නත් එක හේතුවක් තියෙනවා. දැන් මේ මොහොතේ මේ උපදේශක සභාවේ දැන් මණ්ඩලය කියලා කියන එක නෙමෙයි අපි කියන්නේ උපදේශක මණ්ඩලය කියලා. සභාපතිවරයා වශයෙන් ඉන්න අපේ මිත්‍ර මේ සභාව කලක් නියෝජනය කරපු පණ්ඩු බණ්ඩාරනායක අපේ මිත්‍ර හිටපු මන්ත්‍රීතුමා. ගරු සභාපතිතුමනි මං එතුමා ගැන පෞද්ගලික විවේචනයක් නෙමෙයි කරන්නේ. මම පරමිතාන මෙතුමා සාක්ෂි දරනවා. මලි ජයතිලක මන්ත්‍රීතුමා සාක්ෂි දරනවා. අපි වෘත්තීය අධ්‍යාපනය බාර ආයතනය විදියට අපි කිසි ලෙසක ගරු සභාපතිතුමනි කිසිදු දේශපාලඥයෙක් මේ කිසිදු ආයතනයක සභාපති ධූරයකට හෝ විධායක නිලධාරිය වශයෙන් පත්කිරීමෙන් වැළකුණා. පත්කරේ නැහැ. ඒක මේ ආයතනයේ අරමුණු වලට කරන යම් අසාධාරණයක් වෙයි කියලා කියන විශ්වාසය උඩ ඉඳගෙන එම හිටපු අය අපි ඉවත් කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඒකට ලැබුණා. ඒ නිසා මේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය කියලා කියන්නේ ලංකාවේ ඉතාම කීර්තිමත්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ විතරක් ඉන්නවා ගරු සභාපතිතුමනි ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය 5000ක් ඉන්නවා මෙල්බර්න් නගරේ විතරක්. අපිට විදේශ විනිමය ලබා දෙන විශිෂ්ට වූ ආයතනයක්. ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ තාක්ෂණ වේදින් සම්බන්ධයෙන් ඒ ටෙක්නීෂියන්ස් ගැන ලෝකෙ පුරාම ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඉතින් එවැනි තැනකට මම හිතන්නේ නැහැ කිසිම ආණ්ඩුවක් විසින් මේ ප්‍රාථමික දේශපාලනය මූ කළ යුතුයි කියලා. ඒ චරිත ඇතුල් කළ යුතුයි කියලා. එසම මම හිතනවා මේ මොහොතක වෙලා තියෙන නිසා මේක මම දන්නවා මේ අවුරුදු දෙකහමාර ඇතුලේ ගරු සභාපතිතුමනි තුන්වෙනි ඇමතිතුමා තුන්වෙනි නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නේ. මම අඩුගන් ප්‍රාර්ථනා කරනවා මේ තුන්වෙනි නියෝජ්‍ය ඇමතිතුමාට ඇමතිතුමාටයි මේ ඉදිරි අවුරුදු දෙකහමාරක කාලය තුලවත් මේ අමාත්‍යංශ වගකීම දිගටම අඛණ්ඩව පැවතුනොත් හොඳයි කියලා. එහෙම නැත්නම් හතර හෝ පහ වොත් ඉදිරි අවුරුදු දෙක ඇතුළතදී මේ අමාත්‍යංශයේ අරමුණු මුළු මනින්ම බැහැර වෙනවා. එක වළක්වන්න බෑ. වළක්වන්න බෑ. ඇමතුරු ගැන අපි සාමාන්‍ය මනුස්සය. එනිසාමෙන් මේ පත්වීම සිද්ධ වෙන්නේ ඔබතුමාලගේ අතින් නෙමෙයි. මම ඔබතුමාලට ඇඟිලි දික් කරනවත් නෙමෙයි. පොදුවේ මම මේ කතා කරන්නේ. එනිසා මට මේ පනත හරහා නැවත ඒ බීතය නිල වශයෙන්ම ඇති වෙනවා. එනිසා මම මේ යෝජනාව තමනාසල කරන්නේ මේ මණ්ඩලයේ පත්කිරීමේදී අමාත්‍යවරයාට තියෙන බලතල පිළිබඳව බලතල හරහා පත්කිරීමට නියමිතලා තියෙන සමාජිකයන් සූදනාගේ සුසුකම් පිළිබඳ කිසියම් ආකාරයක සටහනක් තිබුණොත් හොඳයි කියලා. ඒක තවත් වැදගත් වෙනවා. තව ඊළඟ කාරණේ තුන්වෙනි කොටසේ 10 වෙනි වගන්තියේ තියෙනවා පළවෙනි උපවගන්තියේ විධිවිධානවලට යටත්ව ස්ථිරපත්වීමක් සිදු කරන තෙක්, ඒ කියන්නේ අධ්‍යක්ෂක විදුහල්පති ධුරයේ යම් පූර්ව පාඩුවක් ඇති වුණොත්, අධ්‍යක්ෂක හෝ විදුහල්පති ධුරයේ යම් පූර්ව පාඩුවක් ඇති වුණොත් පළවෙනි උපවගන්තියේ විධිවිධානවලට යටත්ව ස්ථිරපත්වීමක් සිදු කරන තෙක් අධ්‍යක්ෂක විදුහල්පති ධුරයේ කාර්ය ඉටු කිරීම සඳහා මණ්ඩලය විසින් මණ්ඩලයේ සමාජිකයෙකු තෝරාපත් කරගත යුතුය. මණ්ඩලය කියන්නේ මොකද්ද? අන්න අපි මුලින්ම සඳහන් කරපු නිලබලයෙන් පත් වෙන හතර දෙනාත් පස් දෙනාත් ඇමතිතුමා විසින් පත් කරන හතර දෙනාගෙන් සමන්විත මණ්ඩලය. එතන මේ අවස්ථාවේදී විදුහල්පතිවරයා අධ්‍යක්ෂකවරයා දැන් මේ මොහොත පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමනි දෛවේ මන් දන්නේ නැහැ මොකද්ද විශේෂිත කාරණාවක් වෙන්න පුළුවන්. මේ මොහොතේ විදුහල්පතිවරයා අධ්‍යක්ෂකවරයා ඉල්ලා අස්වලා තියෙනවා. ඒ පිළිබඳ තියෙන කතන්දර නෙමෙයි මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අස්වලා තියෙන්නේ අපේ අතිරේක ලේකම්තුමිය නිලන්ත සුගදාස මැතිණිය. එතුමිය මේ පිළිබඳ විශාල අත්දැකීම් සහිත දීර්ඝ කාලයක් මේ අමාත්‍යංශ කටයුතු කරපු දක්ෂ නිලධාරිවරියක්. එතුමිය ඔබතුමන්ට තාවකාලික පත් කළ තියෙනවා. ඒක හොඳ තීන්දුවක්. නමුත් මම කියන්නේ මේ වගන්තිය ඇතුලේ පත් කළ සමාජිකයින් අතරින් කෙනෙකු මණ්ඩලයේ සමාජිකයෙකු තෝරා පත් කර ලැබිය හැකි කියලා කියනකොට මේ පත් කළ සමාජිකයින් අතරින් කෙනෙක් වැඩ බලන විදුහල්පතිවරයා අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒතර මේක තවත් සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා. තවත් ව්‍යාකූල වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මම මේ ආයතනයට ආදරය කරපු මේ මොහොතේත් ආදරය කරන පුරවැසියෙක් විදියටයි මේ යෝජනාව කරන්නේ. ඊට අමතරව
කර්ණරත්න එම්තුමා
කරන්න අවශ්‍යයි කියලා.
හරි බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. මේ මොහොතේ ඔබතුමාලා මේ මොහොතේ ප්‍රායෝගිකව මේ අරුපිතර මූණ දෙන නිසා මම හිතනවා මේක ඉතා වැදගත් කාරණාවක් කියලා. සහ ඒ වගේම මම අදහස් තව යෝජනාවක් කරන්න කැමැති ඔබතුමන්ලට. දැන් මණ්ඩලයේ සමාජිකයන් තෝරාපත් කර ගැනීමේදී 25 30 වෙනි වගන්තියේ දෙවෙනි කොටසේ ද පැහැදිලිව තියෙනවා නුසුදුසුකම් මොනවද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආදි වශයෙන් නියෝජිතෙක් සිහිවිකල නොවෙයික් බංකොලොත් බාඩපත් නොවූ කෙනෙක් සාපරාධී වරදක් මත බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳමින් සිටින ඔහු විඳ ඇති තැනත් එක් ආදි වශයෙන් තියෙනවා. මේක රට ඉතාම වැදගත් විභාග පවත්වන වැදගත් ආයතනයක්. එහෙනම් මම මේකට යෝජනා කරනවා මේ විභාග වංචාවක් සම්බන්ධයෙන් වරදක් විය යුතු කෙනෙක්. වරදක් කළ අයෙක් නුසුදුස්සෙක් විදියට. මොකද සමහර වෙලාවට අපි දන්නවා සාමාන්‍ය පෙළට උසස් පෙළ වැනි විභාගයකදී වංචාවක් කරපු කෙනෙක්ට බන්ධනාගාරගත කිරීම දඬුවම් කම් වෙන්නේ නැහැ. මොන් මේකේ මේ හිඩස පුරවන්නට ඕන. ඒක ඒ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ කීතරක ගැනීම සඳහා. ඒ නිසා මම යෝජනා කරනවා ඒ ආකාරයට වතුරු වගන්තියක් මේ ස්ථානෙට එකතු කරන්නට කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි
මට විනාඩි 2යි තියෙන තව වෙලාව ඕන නම් මන්ත්‍රීතුමෙක් එක්ක
මට තව කාරණා දෙකයි මට කියන්න තියෙන ගරුස.
තියෙනවා මෙයාගේ නිරෝෂණ වෙලාව
තියෙනවා. හොඳයි. ගරු සභාපතිතුමනි අපිට කාරණා දෙකයි කියන්න තියෙන්නේ. ඒ එකක් තමයි දැන් ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ඒ අපේ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමා වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් පියවර කීපයක් මේ රටේ තිබ්බු රාජනායකයෙක්. ජාතික වෘත්තීය සුදුසුකම් National Vocational Qualifications මේ රාමුව සකස් කළා උපාධිදරයෙක් බවට පත් වෙන්න. පුළුවන් ආකාරයේ රාමුව හැදුවා. විශ්වවිද්‍යාල කේවිනියම නිර්මාණය කරා. ඒ අතරේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයත් තත් කාර්මිකයන් බිහි කරන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට ඊට වඩා ඉහළ ඒ කියන්නේ එන්විකු මට්ටම 5 6 උසස් ඩිප්ලෝමාව අඳුනලා දෙන්න කටයුතු කරා. ඒ ඩිප්ලෝමා පාඨමාලාවලින් මම දන්න තරමින් හතරක් අපි ආරම්භ කරා. දැනට එක පාඨමාලාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි මට දන්න තරමට අනිත් පාඨමාලා ක්‍රියාත්මක වෙනවා. මම පරිවිතාන ඇමතුමාගෙනුත් ඉල්ලීමක් කරන්නේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ කාර්මිකයන්ට තමයි විශාල ඉල්ලුමක් ජාත්‍යන්තර වශයෙන් තියෙන්නේ. නමුත් අමතක කරන්න එපා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඊට ඉහළ තලයේ ෆෝමන්වරු ඉංජිනේරවරු නිර්මාණය කරන්නේ නම් රටේ අනිකුත් කටුබැද්ද විශ්වවිද්‍යාල ඉංජිනේරුවෙක්ට තියෙන ඉල්ලීමම සමාජයේ වෙළඳපොලේ ජාත්‍යන්තරවත් දේශීයවත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩපිළිවෙල අතරමැදි යම් ප්‍රමාදයකට ලක් වෙලා තියෙනවා. කරුණාකරලා මේ ප්‍රමාදය මගහරින්න. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තියෙනවා ගරු සභාපතිතුමනි. මේ අපි ජර්මනියේ තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග පවත්වන සාකච්ඡාවලින් පස්සේ ජර්මනියේ ජර්මන් කාන්තාවක් විවාහ වෙච්ච ආචාර්ය අරුණ අභිවාදන මැතිතුමා අපිත් එක්ක සාකච්ඡා කළා. එතුමා මේ උපදේශක මණ්ඩලයේ සමාජික වශයෙන් මම ඒ කාලේ පත් කළා තිබුණා. ජර්මන් භාෂාව උගන්වන්න ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ අභ්‍යාසලාභීන්ට ජර්මන් භාෂාව උගන්වන්න අපේ වැඩපිළිවෙල ආරම්භ කරා. ඒක වසර දෙකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කනගාටුයි මේ මොහොතේ මේ පනත පිළිබඳ සාකච්ඡා කරන වෙලාවේ ජර්මන් භාෂාව ඉගැන්වීමේ කටයුත්ත ඇනහිටලා තියෙනවා. අත්හිටවලා තියෙනවා. ඇයි අපි ජර්මන් භාෂාව උගන්වන්න පටන් ගත්තේ? ජර්මන් ආණ්ඩුව ගරු සභාපතිතුමනි ශ්‍රී ලංකාවේ සඳහා බස් රථ ලවාගත්ත වෙලාවේ පරිත්‍යාගයක් විතර මේ දෙන්නේ ඒ ලංගමයට අදාළ කාර්මිකයන් පුහුණු කරන්න. හැබැයි අතර ජර්මන් රජය විසින් ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් පිරිනමලා තියෙනවා. ඒ වගේම මේ කාර්මික ඥානය ලබා දීම සඳහා දිගින් දිගට අඛණ්ඩව මැදිහත්වීම් කරලා තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ජර්මනියේ මේ තාක්ෂණ අදාළ වෙළඳපොලේ කාර්මිකයට අදාළ වෙළඳපොලේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙනවා. ජර්මන් තානාපති කාර්යාලය නිලධාරීන් අපිට කිව්වා මේ පුරප්පාඩු වලට ඒ කියන්නේ අන්ස්කිල් ලේබර් එක නැගෙනහිර යුරෝපේ රටවලින් ඒක ඔවුන්ගේ වචනෙන් කිව්වොත් නොහික්මුණු කම්කරු විශාල පිරිසක් ජර්මනියේ මේ වෙළඳපොළ ආක්‍රමණය කරමින් ඉන්නවා. විශාල සමාජ ප්‍රශ්න උද්ගත වෙලා තියෙනවා. එනිසා මේ කාර්මිකයන් අභ්‍යාසලාභීන්ට ජර්මන් භාෂාව ඉගැන්වීම හරහා දැන් ඕස්ට්‍රේලියාවට යන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් විභාගයේ සමත් වුණෙන් පස්සේ. ඒ වගේම ජර්මන් භාෂාව ජර්මන් ටෙක් එකේ අභ්‍යාසලාභීන්ට උගන්වන්නේ නම් උනේ නිපුණත්වයක් දක්වන්නේ නම් ජර්මනියේ වෙළඳපොළවුන්ට විවෘත වෙනවායි කියලා. මෙන්න මේ නිසයි ගරු සභාපතිතුමනි අපි ජර්මන් භාෂාව උගන්වන්න පටන් ගත්තේ. ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වුණා. මම පරිණතාන නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා ඒක ගැන හොයා බලන්න. ජර්මන් තානාපති කාර්යාල සංස්කෘතික අංශය කැමැත්තෙන් ඉදිරිපත්ලා කරපු දේ මම දන්නේ හේතු නිදාන කෙසේ වෙතත් එය නැවත ආරම්භ කරන්න කියලා ඉල්ලීම් ඉන්නවා. අපේ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමාගේ විනාඩි පහක පමණ කාලයක් මට ලැබෙනවා
කරු. ඒක තමයි මම කිව්ව දා විනාඩි දෙකක් වැඩි ගත්ත දැන්.
සබාවතුමනි. බොහොම සුදී. ඒ වගේම දෙවේ ඊළඟ ඒ වගේම වැදගත් කාරණාවක් තියෙනවා. දැන් මේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඉන්න මම අමාත්‍යවරයා වශයෙන් සිටියේදී 50 ගණනක් හිටිය ගරු සභාපතිතුමනි ලංගමයේ සේවකයෝ ලංගමයේ ශ්‍රී ලංගමයේ සේවකයෝ මේ අයට තියෙනවා අපි කියනවා මේ ග්‍රැටිවිටි එක පාර්තෝෂික දීමනාව පාර්තෝෂික දීමනාව ශ්‍රී ලංගමයේ ඉදිරිපත් කරන ශ්‍රී ලංගමයේ සේවකිට ලැබෙන ප්‍රමාණය සාමාන්‍ය රජයේ හෝ රජ අනුබද්ධ ආතනයකට ලැබෙන සේවකෙක්ට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි මේ පනත හරහා සාධාරණ සැකයක් තියෙනවා ඒ 50 ගණනක් වූ සේවක සහෝදරත්වයට ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළේ මේ මොහොතේ සේවය කරන ඔවුන්ට යම් අගතියක් අසාධාරණයක් වෙයි කියලා. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ තැමැත්තුමාගේ වගකීම තමයි ඒ ශ්‍රී ලංගමයේ සේවකයන් ඔවුන් 2025 වෙනකොට මට මතකයේ තියෙන විදියට ඒ සිළුම දෙනාම මේ ආයතනයේ විශ්‍රාම යනවා. කෙටි කාලයක් තියෙන කෙටි පිරිසක් ඉන්නේ. දැන් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන එක තමනාසලයි වගකීමක්. මේ පනත සකස් කරද්දී මේ අර්බුද යාම නීතිපති දෙපාර්තමේන්තුව මේක අපිට පෙන්නුවම පරණතන අමාත්‍යතුමනි අපි කරේ මොකක්ද? එවකට ප්‍රවාහන විෂය බාර අමාත්‍යතුමා වෙල්ගම් මැතුමත් මමත් නිපුණතා සංවර්ධන විෂයභාර අමාත්‍යවරයා විතර අපි දෙදෙනා අමාත්‍යංශ දෙක විදියට අවබෝධතා ගිවිසුමකට ආවා. අවබෝධතා ගිවිසුම නිසාමෙන් තමයි මේ මොහොතෙත් ඒ ඓතිහාසිකම් රැකෙන්නේ. අපි අපි එදා ඔවුන්ට කිව්වා සේවකයන්ට තමනාසගේ මේ ඓතිහාසිකම් පළුදු කරන්න අහිමි කරන්න අපි කිසිසේත් කටයුතු කරන්නේ නැහැ කියලා. ඒක අපේ චේතනාව. ඒ නිසා ඒ චේතනාව ඔබට ආරෝපණය කරන එක මම විශ්වාස කරනවා මේ මොහොතේ වගකීමක් කියලා. ඒ වගේම මේ පනත ඇතුළෙත් කරු සභාපතිතුමනි ඉඩක් තියෙනවා. මේ පනත මෙහෙම කියනවා පළවෙනි කොටසේ 25 වෙනි වගන්තියේ නියමිත දිනයට පොරතුවම වූ දිනේදී පැවතියා වූ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන සඳහා හෝ ඒ වෙනුවෙන් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය විසින් හෝ ඒ සමග නැතහොත් රජයේ විසින් හෝ රජයේ සමග එළඹෙන ලද සීලු කොන්ත්‍රාත් සහ ගිවිසුම්ද නියමිත දිනයට පොරතුවම වූ දිනේදී පැවතියා වූ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන සඳහා හෝ ඒ වෙනුවෙන් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය විසින් හෝ රජයේ විසින් දරනු ලද සීලු ණය සහ වගකීම් නියමිත දිනයේ සිට බලපත්වන පරිදි අවස්ථා වෝචිත පරිදි ආයතනය විසින් හෝ ආයතන සමග එළඹෙන කොන්ත්‍රාත් සහ ගිවිසුම් ලෙස හෝ ආයතනයේ නාසා වගකීම් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව බලාත්මක විය යුතුයි කියලා. මේ ඇරෙන්න මේ පිළිබඳ අපිට ඉඟියක්වත් නැහැ. ඒ නිසා ඔබතුමන්ලගේ වගකීම ඒ 50 ගණනක් වූ ලංගමයේ සේවකයන්ට ලංගමයේ තුල මේ මොහොතේ ලැබෙන වරප්‍රසාදය ලබා දීමේ වගකීම තම නාසලට තියෙනවා. අවසාන වශයෙන් අපි ශිෂ්‍යයන්ගේ සිසු රක්ෂණයට අදාළ වෙනම මුදලක් ගරු සභාපතිතුමනි ශිෂ්‍ය ආධාරයෙන් එකතු කරගන්න මුදලක් මත රුපියල් 250ක් පමණ මුදලක් වාර්ෂිකව ළමයෙක්ට අයින් කරන හදිසි කටයුත්තකදී හදිසි අවස්ථාවකදී ඔවුන්ගේ රක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා. එතකොට මේ මුදල පවත්වාගෙන යාම පිළිබඳව එදා ගැටලුවක් තිබුණා. කොහොමද මේ පනතයට ඉඩක් නැහැ නීතිපති දෙපාර්තමේන්තුවෙන් එදා පෙන්වලා දුන්නා මේ පනත යටතේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට එවැනි මුදලක් අර මුදලක් රක්ෂණ භාරයක් පවත්වා ගන්න හැකියාවක් නැහැ කියලා. හැබැයි අපි ඒක සාකච්ඡා මට්ටමේ තිබුණේ. මම දන්නේ නැහැ ඒකේ වර්තමාන තත්ත්වය. එමන් ඔබතුමන්ලගේ අවධානය යොමු කරනවා කරුණා කළා. ඒක ශිෂ්‍යයන් විශාල වශයෙන් මහ උපකාරී වෙන දෙයක්. ඒකට මැදිහත් වෙන්න. ඒ වගේම ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට විශාල අඩුවක් වෙලා තිබිච්ච තැනක් තමයි නේවාසිකාගාරය. අපි නේවාසිකාගාරයකට මුල් ගල් තියුවා. ඒ සම්බන්ධයෙන් උදව් කරන්න ස්වේච්ඡායෙන් ඉදිරිපත් වුණා මෙල්බර්න් වල ඕස්ට්‍රේලියාවේ ඉන්න ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදිසි සංගමය. ඔවුන් විශාල මුල්‍ය පරිත්‍යාග කරන බලාපොරොත්තුලා හිටියා. හැබැයි ඒ කටයුත්ත එහෙමම නතර වෙලා තියෙනවා. මං යෝජනා කරනවා මොකද ගරුස් මේ සභාපතිතුමනි ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට 2010 වෙනකන් විභාගයේ තිබුණේ කොළඹ දිස්ත්‍රික්කේ විතරයි. කොළඹ එක මධ්‍යස්ථානයකදී විතරයි විභාගයේ තිබුණේ. අපි 2010 සමාලෝචන රැස්වීමේදී අඳුනගත්තා ලංකාවේ දිස්ත්‍රික්ක පහකින් යාපනය, මුලතිව්, වවුනියා, මඩකලපුව. මේ දිස්ත්‍රික්ක පහෙන් එකම දරුවෙක්වත් ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට ඇවිල්ලා තිබුණේ නැහැ. සමනේ දරුවෝ දන්නේ නැහැ දමිළ භාෂාව කතා කරන මව් භාෂාව කරගත් දරුවෝ. ඉතින් අපි යෝජනාවක් කරා මේ විභාගයේ පැවැත්වීම ව්‍යාප්ත කරන්න. පුළුවන් නම් යාපනයේ මධ්‍යස්ථානකත් තියන්න. අපි වවුනියාත් තියන්න තීන්දුව කරා. නුවර තෙව්වා, ගාල්ල තෙව්වා. ඒතර ඒ අනුව එක එක මධ්‍යස්ථානේ එකම ප්‍රශ්න පත්‍රය 80ක් නම් ගාල්ලේ කොළඹින් 81ක් විදියට දරුවන් අභ්‍යාස ලාභින් තෝරා ගැනීමෙදී කටයුතු කරා. මම දැන් මේ මොහොතේ පවතින තත්ත්වය ගැන දන්නේ නැහැ. නමුත් දේශපාලඥයන් ආයතන බාර දුන්නොත් වෙන්නේ ඔවුන්ගේ දේශපාලනික වමනාන් වෙනුවෙන් ආයතනයේ යම් යම් නීති රීති වගන්ති එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන මොනම හේතුවක් නිසාක්වත් පිටිපස්ස දොරෙන් සුදුසුකම් රහිත කිසිම දරුවෙක්ට අවස්ථාවක් ලබා දිය යුතු නැහැ. ඒ අවස්ථාව අපි සහතික වෙන්නට ඕන.
දැන් අවසන් කරන්න.
අවස්ථාව සහතික වෙන්නට ඕන. මම කතා අවසන්යි කරු සබවතුනි. ඉතින් මම විශ්වාස කරනවා පනත ඇතුලේ කෙසේ වෙතත් ඒ පිළිබඳවත් මේ සභාවේ අවධානය යොමු වෙන්නට ඕන. ලංකාව පුරාමින දරුවන්ට මේ විවෘත වෙන්නට ඕන. අපි කිල්නොච්චි ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනේ අපි ශාඛාවක් නෙමෙයි. ඒක නයිට් ආයතනය විසින් පාලනය වෙන දෙයක්. සාර්ථක ක්‍රියාත්මක වෙනවා. ජර්මන් රජ ආධාර ඇතුව දබතන යෝජනා කරලා තියෙන මාතරට ඒක හොඳ වැඩක්. ඒත් මම හිතන්නේ VTA එක හරහා ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ උප ආයතනයක් විදිහට නෙමෙයි. කමක් නැහැ. එනිසා මේ අවස්ථාව අපි පාවිච්චි කරන්නට ඕන, ස්තුතිවන්ත වෙන්නට ඕන. ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සීලම නිලධාරින් විදුහල්පතිවරුන්ට මංජනාග මැතිතුමා මම ඉන්න කාලේ විදුහල්පතිවරයා වශයෙන් ඉතාම කීර්තිමත් සේවයක් කරා. PAD සිල්ලා මහාචාර්යතුමා, උපදේශක මණ්ඩලයේ සභාපතිතුමා, පණ්ඩු බණ්ඩාරනායක මණ්ඩලතුමා හිටපු මණ්ඩලතුමා ඔබතුමාලා පත් කළ තියෙන්නේ ඒ PAD සිල්ලා මහාචාර්යතුමා, කඩුබද්ද විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යතුමා ඉඳගත්තු අපි ඉඳපු පුටුවේ පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමා ඉන්නේ. ඉතින් ඒ නිසා මම නැවත කියන එක අගතියකින් හිතේ තියෙන වෙන කටයුත්තකින් නෙමෙයි ඒ ප්‍රකාශ කරන්නේ ආතරණය තියෙන ආදරය නිසා. ඒ උපදේශක මණ්ඩලය ඒ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ මේ කීර්තිය, ගෞරවය ඒ ජාත්‍යන්තරව ආරක්ෂා කරගත් කැපවුණු හැමදෙනාටම ස්තුති කරන්නටත් මේ අවස්ථාවේ හිටපු ඇමතිවරයෙක් විදියට මේ අවස්ථාව පාවිච්චි කරමින් මේ සංශෝධන වගේම මීටත් වඩා දැන් තියෙන පාඨමාලා 12 පුල් කරගෙන ඒකේ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා විතරක් නෙමෙයි ඉංජිනේරු උපාධියක් BTech උපාධිය දක්වා අපි ඉලක්ක තිබෙ දායක BTech උපාධි ධාරීන් බිහි කරන්න. අන්න ඒ ඉලක්කය හඹාගෙන යන්න වර්තමාන ඇමතිතුමාට, නියෝජ්‍ය ඇමතිතුමාට වගේම මේ ආයතනයට, අමාත්‍යංශයට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.